തീർവ സർണസാമത്തിനാട്ടവ് അതാ തപ്പിച്ച് പുറത്ത് പാടത്തി അംഗഹാരവാദ ദിനപത്തിന് ഉചിതാഹമൂസാ കച്ചാവ് ആറം പക്കിരി മുട്ട് സൂദാമാണി അതാത്ത് അപ്പൊ കല്യാണ മിത്ര മഹാചാര രവി കൊക്കൾക്ക് മെത്തുമാ സംബന്ധങ്ങളായി ഇന്നോ മിത്തുമാത്തമായി സഹച്ചാവി മൂടിപ്പോ മേവാണി തിങ്ങ അപ്പൊ സ്വാമിനിവാസി നോക്കിയ അവസര തന്മാലിന്റെ ജാനമി സ്വാമിനിവാസി സംബന്ധങ്ങളായി ഇന്നോ നമ്മ അപ്പൊ സ്വാമിനിവാസി പാദ നമസ്കാര ഗൗരവം പിടികണ്ടകമ്പോ കണിക്കു സ്വാമിനിവാസി മേനിനിവാസി ഗൗരവം പിടികണ്ടോ മമ്മ മാച്ച രവി കൊക്കളിക്ക് വ്യക്തമായിട്ട് ഗൗരവം ആരാധനാക്കണം മീൻ സഹച്ച ആരംഭിച്ച് തിരുവാൻ സ്വർണ്ണ
തിരുവാൻ സ്വരണി സഹച്ചമാലാവ് ആരംഭി അപ്പി ഉനന്ദ മഹത്യാടിന് ഇല്ലി മക്കു മമ കാസ്കരണ പിങ് എത്തുമാട്ടാണ് അതങ് ඒ වගේ මේක ආරම්භ කළේ අපිට මේ තියෙන ඕන සරල ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙන්න පරිසරයක් හදාගන්න ඕන කියලා තමයි තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අපි ස්වාමීන් වහන්සේත් බොහොම කැමැත්තෙන් ඉන්නවා මම හිතන්නේ ඒකට පිළිතුරු ලබා දෙන්න. හැම දෙනා වෙනුවෙන්ම ස්වාමීන් වහන්සේ අවසරයි ධනමැල්දිල ඥානං දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මාව ඇහෙනවද? තෙරුවන් සරණයි. මාව ඇහෙනවද? පළමුව සාමීන් වහන්සේටත් සර්ටත් පාද නමස්කාර පූර්වකව වන්දනා කරනවා. ස්වාමීන් වහන්ස මේ බුදුහාමුදුරන්ගේ ඥාන දර්ශනයේ ඉදිරියේ මං අදටත් තාම ගොඩක් පහළ මට්ටමේ බාලාංශ මට්ටමේ ඉන්නවා කියලා මම දන්නවා. ස්වාමීන් වහන්සේ මට මේ කාරණේ චුට්ටක් පැහැදිලි කරලා දෙන්න මට අහලා දරා ගැනීමේ අදහසින් ස්වාමීන් වහන්ස අරහත් පත්ත කියන සූත්‍රයේ 1 2 3 නෙමේ 4 වෙනි කරුණ ධම්ම උද්දච්ච විග්ඝහිතය කියලා කියනවා. ඊතකොට ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී මට ඇහුණා ධම්ම උද්දච්ච විග්ඝහිතය කියන්නේ සුත උද්දච්ච විග්ඝහිතය නෙමේ කියලා. සාමින්නාස මට චුට්ටක් කියන්න ධම්ම උද්දච්ච විග්ඝහිතය සහ සුත උද්දච්ච විග්ඝහිතය කියලා ඒ වෙන් කරන්නේ කුමන කරුණකින්ද කියලා මට චුට්ටක් ඒක කියන්න. එහෙමනම් සාමින්නාස මට දෙවනියට එන ප්‍රශ්නේ ධම්ම උද්දච්ච විග්ඝහිතය නිවන් දොරටුවක් වෙන්නේ කොහොමද මෙතන හතරවෙනි අවස්ථාවේදී කියලා. සමාවෙලා මට චුට්ටක් ඒක පැහැදිලි කරලා දෙන්න සාමින්නාස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මාව මං හිතන්නේ ඇහෙනවා වෙන්නට ඕන.
ඇහෙනවා සාමින්නාස.
හරි, ඔබතුමිය දරාගෙන ඉන්න අදහස කියන්නකෝ. එතකොට ඒත් එක්කම දැන් ධම්මෝද්දච්ච විග්ඝහිත ගැන කීයට කතා කරානේ. එතකොට දැනට දරාගෙන ඉන්න අදහස කිව්වට පස්සේ අපිට දේසි
ස්වාමීන් වහන්ස දැන් මට මෙහෙම හිතනවා. දැන් එතන අරහත්තපත්තේ සූත්‍රයේදී එතනදී දන්නවා සහ දකින කෙනෙකුට නම් කියන්නේ එතනදි දන්න දකින කෙනාට යෝනිසෝ මනසිකාරය උපදින්න නම් එයාට නීවරණයක් විදිහට සහ ඒ කියන්නේ එයාට හිත විසිරීම කියන එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය හිත විසිරුණ කෙනෙකුට යෙදෙන්නේ නැහැ. එතනම විමසන්න සිහිය පිහිටනවා. එහෙමනම් ධම්ම උද්දත්ත විග්ඝහිතය කියන්නේ ධර්ම කරුණු ඔස්සේ පැනපැන එහෙම හිත විසිරීම නෙමේ නම් එතන එතන විසිරීමක් වෙන්නේ කොහොමද සාමීන් වහන්ස? දන්න දකින කෙනෙකුට, දන්න දකින කෙනෙකුට නම් අනායාසයෙන් දකින තැන කුමන පරියායකින් බැලුවත්, ආයතන ධාතු ස්කන්ධ කුමන පරියායකින් බැලුවත් එතන එතනම යෙදෙන්නේ නැහැ, දුකෙන් එතර වෙනවා, නිවෙනවා කියනවා නම් එතනදී කොහොමද උද්දච්චයක් ගැන කතා කරන්නේ කියන ප්‍රශ්නේ තමයි මට ආවේ ස්වාමීන් වහන්ස. මට හිතෙන්නේ එතනදී හිත විසිරෙන්නේ නැහැ කියලාමයි ස්වාමීන් වහන්ස. මට ඒක මට දන්නේ නැහැ, මට ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එහෙම කියන්නේ ඇයි කියලා.
අන්නේම මේ ගොඩක් වටිනවා කියන හිතෙනවා මේ අපි අර අපේ මේ සාකච්ඡාවේදී අර තමන් ඉන්න දරාගෙන ඉන්න අදහසත් එක්ක කතා කරාට පස්සේ ඒකපර තවත් අදහස් මිශ්‍ර වෙලා යනවා. ඒක ගොඩක් වටිනවා. මම එක මේ උදාහරණයක් එක කියන්නම්, ඊට පස්සේ අපි කතා කරමු. ඔය අරහන්ත පත්ත සූත්‍රය කියන සූත්‍රයේදී තමයි ආනන්ද සාමණේර වහන්සේට තමයි ඔය මේ අරහත පත්‍ය සූත්‍රය පැහැදිලි කරන්නේ. ඒකෙදී මේ ඔය තියෙනවනේ සමත පූර්වාංගම වෙනවා, ඊට පස්සේ විදර්ශනාව පූර්වාංගම වෙනවා, ඊට පස්සේ අපව කියනවනේ යුගනද්දව වැඩිම, ඊට පස්සේ ඔබතුමී කියපු අවස්ථාව. දැන් ධම්ම උද්දච්ච විග්ගහිත, ධම්ම කියන්නේ ධර්මතාවය කියන එක, උද්දච්ච කිර කියන්නේ විසිරෙනවා කියන වචනේ, විග්ගහිත කිර කියන්නේ ගහිත අරගෙන විග්ගහිත මනාවගෙන කියන අදහස තමයි එතන කතා කරන්නේ. එතකොට වචනේ අර්ථය ආපහු පොඩ්ඩක් කතා කරොතින් වචනෙත් එක්ක ටිකක් ගියාට පස්සේ ධම්ම කියන්නේ ධර්මතාවය, අර සුත්ත කියන එක නෙමෙයි කියන අදහස අපිට අදහසක් කතා කරන්න පුළුවන්කම ලැබුණනේ. ධම්ම උද්දච්ච, උද්දච්ච කියන්නේ විසිරීම කියන විසිරෙනවා කියන එක. එතකොට සුතයක් එක්ක විසිරෙනවා කියන එක නෙමෙයි එතන කියන්නේ, ධර්මතාවයත් එක්ක විසිරීමක් ගැන කතා කරන්නේ. හැබැයි මේ විසිරීම සුතයත් එක්ක නෙමෙයි, විග්ගහිත කියලා කියන්නේ මනාවගෙන කියන අර්ථය භාෂාත්මකව මේ එතෙන්දි ගන්න පුළුවන්. ඒතොර මේක අපි පොඩ්ඩක් බලමු. මේ ප්‍රායෝගික කාරණයක් එක්ක ප්‍රායෝගික කාරණයක් ඇටියට අපි හිතමු මෙන්න මෙහෙම කාරණයක්. අපි හිතමු දැන් හිතන කෙනෙක් ඉන්නවනේ, හිතන කෙනෙක් ඉන්නවා. දැන් හිතන කෙනෙක් ඉන්නවා කියලා කිව්වට පස්සේ දැන් චින්තනය මෙහෙවනවා. අපි හිතමු මොකක් හරි අරමුණක් ඔස්සේ තද ගතිය කියලා කියමු. ඔන්න දැන් කවුරු හරි තද ගතියට අවධානය යොමු කරනවා. තද ගතිය කියලා කියනකොට කෙනෙකුට දැනෙන හැටි, දැනෙන විදිය වෙනස්. එයාට දැනෙන තද ගතියත් එක්ක, තද ගතිය කෙනෙකුට දැන් අපි හිතමු මම ඉන්න තැන දැන් මේසේ තියෙන මේසය, කියන්නේ මේසයට මම අත තියාගෙන ඉන්නකොට ඒක සමහරලාට කියන්නේ යමක් රළු ගතිය දැනෙනවනම් රළු ගතිය, මෘදු ගතිය, නැත්නම් සැහැල්ලු ගතිය, බර ගතියක් නේද? ඔය වගේ මේ ගතියක් මොකක් හරි සැහැල්ලු බවක් හරි බර ගතියක් හරි කර්කශ රළු ස්වභාවයක් හරි අර සියුම් ස්වභාවයක් හරි ඔය විදිහට තද ගතිය දැනෙනවා කියලා හිතමු අපි. අනේ ගතිය දැනෙද්දී ඔන්න එතනදී විචක්ෂණේ වෙනවා ගතියට, විචක්ෂණේ වෙනවා ගතියට. අන්න එතකොට ගතියට, දැන් එතකොට දැන් මේක ගතියට උපකාර වෙච්ච පාදක වෙච්ච හේතු වෙච්ච දේ ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට ගතිය ගති ස්වභාවය කියන තැනට ඔන්න අපි හිතමු එයා ඒ පිළිබඳව ඒ ආරම්මණය සම්බන්ධයෙන් ඒ එක අරුණ විචක්ෂණීය වෙනවා කියලා කියමු. ආනිම විචක්ෂණීය වෙයි ඒකම තමයි විචක්ෂණීය වෙන්නේ. අන්නේ ඒ විචක්ෂණීය වෙද්දී එයාට එක අරුණෙහි පිහිටා ඉන්න බැරි වෙනවා. ඔන්න දැන් මම කාරණා කීපයක් කියාගෙන ආවා. අපි හිතමු තද ගතිය කියලා. මම තද ගතිය උදාහරණයක් ඇටියට ගන්න. තද ගතියෙන් යුක්ත වුණාට පස්සේ ඒ තද ගතිය කෙනෙක් විචක්ෂණී කරගෙන යනවා. ඒ පිළිබඳව විවිධ කෝණ ඔස්සේ විවිධ පැති කඩ ඔස්සේ මොකද කරන්නේ? ඒ තද ගතියට අවධානය යොමු කරනවා. තව අවධානය කියන්නේ විචක්ෂණී කරනකොට එකරුණෙහි ඒ විචක්ෂණීය වෙද්දී පිහිටා ඉන්න බැරි ගතියක් වෙනවා. දැන් අපි තුන් තද ගතිය විචක්ෂණීය කරනවා කියලා. එතකොට ඒ තද ගතිය පිහිටා ඉන්න බැරි බවක් ඇති වෙනවා. එතකොට දැන් මේ කාරණේට අපි සුතේ කාරණා මේකට ඇඳා ගන්නවද? නෑ. එතකොට මේක අපි කලින් ආපු දේවල් මෙතනට එක්කාසු කරනව නෙවෙයි, සංකල්පයකින් ආපු දේවල් එක්කාසු කරනවා කියන එක නෙවෙයි. ධර්මතාවයමයි විචක්ෂණය වෙන්න. ඒ විචක්ෂණය කරද්දි මොකද වෙන්නේ? එහි එකරුණෙහි පිහිටා ඉන්න බැරි ගතියක් මත වෙනවා. අන්න ඒක දැන් මේ සුතයෙන් ගත්ත කාරණයක්ද හිතලා ගත්ත කාරණයක්ද? ඒ හිතන ගතියත් එක්ක එකරුණෙහි අපි හිතමු තද ගතිය කියලා පිහිටා ඉන්න බැරි ගතියක් අන්නේ එතන ඒ ධර්මතාවය තද ගතිය කියන ධර්මතාවය, තද ගතිය කියන ස්වභාවය, අනේ තද ගතිය කියන ධර්මතාවයේ ඔහුට දැන් මේ ඔහුට කියලා කියන්නේ එළියෙන් කියන්න ඕනනේ. අන්නේ එහි පිහිටා හිටින්න දැන් එහි කියලා කිව්ව පස්සේ එතන කියලා කියනවා නෙවෙයි, එතන ගතියට පිහිටන්න බෑ ඒ ධර්මතාවයේ. අන්න එතකොට ඉන්න බෑ කියලා කියන්නේ විසිරෙනවනේ. හැබැයි විසිරෙන්නේ කොහාටද? දේ පැත්තට යන්න පුළුවන්ද? දෙයක් පැත්තට යන්න බෑ.
එතන ස්වාමීන් වහන්සේ ධර්මතාවයට හිත තිබ්බොත් එතන එතනම නිවෙනවනේ. ඒක නේද ස්වාමීන් වහන්සේ කියන්නේ? එහෙමද ස්වාමීන් වහන්ස?
දරසර ස්වාමීන් වහන්ස මේ මයික් එක මියුට් කරනවා.
ස්වාමීන් වහන්ස
දැන් ඇහෙනවද?
ඔව් දැන් ඇහෙනවා ස්වාමීන්
වහන්ස. එතනම දැක්කොතින් එයින් එය අන්නේ වෙන්න ඕනනේ, ඊතර වෙන්න ඕනනේ. හැබැයි අර ඒක ඊතර වීමකට නොගියොතින් එතනම අර හිතන ගතියක් එක්ක යාට පිටලා ඉන්න බැරි වෙනවා. ඒතකොට ඒ හිතන ගතියත් එක්ක හැබැයි ඒ යොමු වීම වුණොතින් එයා ඊතර වෙනවා. බාහිරට යොමුවක් එක්ක. අදහස ආවද කියපු කාරණේ?
ඔව් ස්වාමීන් වහන්ස, දැන් ධම්මතාවයට හිත තිබ්බොත් එතන එතනම දුකෙන් එතර වෙනවා නිවෙනවා නම් ඇයි ස්වාමීන් වහන්ස එතනට ධම්ම උද්දච්ච කියන්නේ? ඒකම නේද විදර්ශනා පූර්වාංග සමතය කියන්නේ? එතකොට ඇයි මේ එකම දේට හතර ආකාරකින් කියන්නේ වගේ? මට දන්නේ නැහැ ඒක කියන්න. දැන් සාමින්නාහස කියන එක තේරෙනවා. ඒ කරුණම නේද සාමින්නාහස? දැන් ධම්ම ඒ ධර්මතාවයට හිත තියෙනවා කියන එකමනේ විදර්ශනා පූර්වාංගම සමතය කියලාත් එන්නේ. එහෙම නෙමෙයිද සාමින්නාහස?
හරි. ඒක විදර්ශනා පූර්වාංගම සමතය කියලා කියන්නේ. විදර්ශනා පූර්වාංගම සමතය නම් එහි එකඟභාවයක් තියෙන්න ඕනනේ. නේද? එකඟභාවයක් නොවි විසිරෙන්නේ ඒකයි. දැන් ඒක විදර්ශනා පූර්වාංගම සමතය නම් මොකද වෙන්න ඕන? විදර්ශනාවද පූර්වාංගම වෙලා සමතයකටපත් වෙන්න ඕනේ. මෙතෙන්දි වෙන්නේ එහි පිහිටා ඉන්න බැරිව විසිරෙන ගතිය. මේකට සුතේන් ගත්ත කාරණයක් නෙවෙයි. එතන මේ අපහැදිලි සහගතයිද?
ඔව්, සාවින්නාසේම කිව්වට විදා ධම්ම උද්දච්ච විග්ගහිත කියද්දී ධර්මතාවයට හිත තියෙනවා නම් එයා එත දැන් මාර්ගයේදී එතනම එතර වෙනවා නම් එතන විසිරීමක් කියලා කියන්නේ ඇයි කියන එක තව මට තේරෙන්නේ නැත්ති සාවින්නහංස. එතන ඊතකොට විසිරීමක් වෙනවා නම් එතනදී දකින්නේ නැහනේ. එහෙමනම් මේක නිවන් දොරටුවක් වෙන්නවා නම්
ඒක තමයි කිව්වේ. ඒක
නිවන් දොරටුව. මම හිතන්නේ මට මේක ස්වාමිනාස කිව්වට තේරෙන්නේ නැතුව ඇති. මම ඒක එහෙනම් ස්වාමිනාස තව ටිකක් හිතලා බලන්නම්. තෙරුවන් සරණයි.
එතන ඒක තව දුරටත් විචක්ෂණීය වෙන්න ඕනනේ. ධම්මෝද්දච්ච විග්ගහිත ඒක තවත් ක්‍රමවේදයක්නේ. ඒක තව දුරටත් යොමුවත් එක්ක යන්න වෙනවනේ. ඒක අදහසක් ගන්නකො
හොඳමයි ස්වාමිනාංශ. මං ඒ කරුණායේ හිතලා බලනන් ස්වාමිනාංශ සමා වෙලා මන්ට මේ 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 ගැටලුව චුට්ටක් මට කියලා කියන්න ස්වාමිනාංශ. දැන් මේ ප්‍රතිපදාවේදී මේ එතන එතනම දුකෙන් එතර වෙනවා නම් ප්‍රතිපදාව පැත්තෙන් ගත්තොත් එයාට හරිම සුවදායක. මොකද ඒ දුකෙන් එතන එතනම එතර වෙනවා නම් තත්ත විපස්සති කියන තැන. එහෙමනම් සාමින්නහංස හැමෝටම ඒක සුවදායි මාර්ගය පැත්තෙන් ගත්තොත් සුවදායි නම් ඇයි සාමින්නහංස බුදුහාමුදුරුවෝ සුඛා ප්‍රතිපදා දණ්ඩා ප්‍රතිපදා කියලා දෙකක් පනවන්නේ? එතකොට කෙනෙක් පනවලා ගත්තොත් ඒක දණ්ඩා ප්‍රතිපදා කියලා කියන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? මට චුට්ටක් අනේ සමා වෙලා මට චුට්ටක් කියන්න.
ඔව්, ওই පිටිබඳව අපේ මේ ස්වාමීන් වහන්සේ ලියපු මේ අත මතක විදියට ඔව් පොතකට ওই කාරණා ටික විස්තර කරලා තිබුණා. ඒකෙදි මේ සුඛ පටිපදා වගේ සූත්‍රයක තමයි ඔය කාරණා ටික තියෙන්නේ චතුක්ක නිපාතේ. ඒකෙදි සුඛ පටිපදා ඒකේ විස්තර කරන මම පොඩ්ඩක් ඉන්න සූත්‍රය පොඩ්ඩක් හොයලා අනේ කියන්න. සූත්‍රයත් එක ගියාට පස්සේ ලේසි. ඒකේ ප්‍රතිපදා කියන සූත්‍රයක් තියෙනවා. ඒ ප්‍රතිපදා සූත්‍රයේදී මේ චතස්සෝ විමා භික්ඛවේ ප්‍රතිපදා මහණෙනි මෙන්න මේ ප්‍රතිපදා හතරක් තියෙනවා කියලා කියනවා. කතමෝ අතමා චතස්සෝ. මොනවද මේ ප්‍රතිපදා හතර? දුක්ඛා ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා. ඒ කියන්නේ දුක්ඛා ප්‍රතිපදා ප්‍රතිපදාව දුකයි දණ්ඩා විඤ්ඤා කියලා කියන්නේ. දණ්ඩා කියන්නේ රළුයි ගොරෝසුයි කියන දණ්ඩ කියන කාරණයත් එක කතා කරනවා. දුක්ඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. දණ්ඩා විඤ්ඤා කියන්නේ කල් යනවා. දුක්ඛා ප්‍රතිපදා ප්‍රතිපදාව දුකයි කිප්පා විඤ්ඤා. හැබැයි ඊටාම ඉක්මනින් අවබෝධ වෙනවා. සුඛා ප්‍රතිපදා ප්‍රතිපදාව සැපයි දණ්ඩා විඤ්ඤා. කල් යනවා අවබෝධයට. සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා ප්‍රතිපදාව සැපසහගතයි කිප්පා විඤ්ඤා ඊට ඉක්මනින් අවබෝධයට පත් වෙනවා කියලා කියනවා. අන්න එතෙන්දී කියනවා මේ වගේ කාරණයක් සූත්‍රය විස්තර කරද්දී එතෙන්දී අතමාච භික්වේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා. දැන් මේක වෙන වෙනම ඒකේ වෙනස විශේෂත්වය ගැන මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද මහණෙනි? ප්‍රතිපදාව දුක්ඛයි දන්දා විඤ්ඤා එක මේ ඉක්මනින් වෙන්නේ නැහැ. ඔන්න ඒ කෙනා ගැන කියන්නේ දුක්. දැන් මේ පළවෙනි කාරණේ විස්තර කරන්නේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියන. ඉද භික්කවේ ඒකච්චෝ පකතියාපි තිබ්බ රාග ජාතිකෝ හෝති. ඔන්න ඉන්නවලු එක්කෙනෙක් මහණෙනි මේ ශාස්ත්‍රයේ එතෙමේ තීව්‍ර වශයෙන් කවුද ඉන්නේ? රාග තිබ්බ රාග ජාතිකෝ හෝති. අන්න යාගේ රාග ජාති එක වැඩි. අභික්කනං රාගජං දුක්ඛං දෝමනසං පටිසංවේදි. එයා නිතර රාගයෙන් හටගත්ත දුක් දෝමනස් විඳිනවා කියලා කියනවා. අභික්කනං රාගජං පටිසංවේදි පකතියාපි තිබ්බ දෝෂ ජාතිකෝ හෝති. අන්‍යයාට ද්වේෂයක් තියෙනවා. අභික්කනං දෝෂජං දුක්ඛං දෝමනසං පටිසංවේදි. ඊට පස්සේ දේශයෙන් හටගත්තේ දුක්ඛ දෝමනසයන් වින්දනය කරනවා. පකතියාපි තිබ්බ මෝහ ජාතිකෝ හෝති. එතකොට රාගය දේශය මෝහය එයාගේ තීව්‍රයි කියලා කියනවා. තීව්‍රයි කියලා කියනවා. තස්සීමානි පංචේන්ද්‍රයන්ි මුදෝනි පාතු භවಂತಿ. එයාගේ ඉන්ද්‍රයන් මුදුයි කියලා කියනවා. සද්දින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චින්ද්‍රිය. සෝචේ මේසම් පංචන්නං ඉන්ද්‍රියන මුදුත්තා දන්දං ආනන්තරියං ආනන්තරියං පාපුනාති ආසවානං කයාය. අයං උච්චති වික්කවේ දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියලා ඔන්න ඔය විදිහට විස්තර කරන පළවෙනි කාරණය. ඒකට කියනවා මහණෙනි දුක් පිළිවෙත් ඇති දන්දා විඤ්ඤා කියලා කියන්නේ කවරෙක්ද? මහණෙනි මේ සසමේ ඇතමේ කියන්නේ තීව්‍ර රාග තියෙනවා. ඒ වගේම තීව්‍ර ද්වේෂය තියෙනවා. තීව්‍ර මෝහය තියෙනවා. ඒක පැත්තකින්. එතකොට එයා දුක්ඛා පටිපදා වෙනනේ. ඔහුට සද්දේන්ද්‍රය, විරීන්ද්‍රය, සතීන්ද්‍රය, සමාධීන්ද්‍රය, ප්‍රඥාඉන්ද්‍රය කියන මෙන්න මේ ඉන්ද්‍රයන් මෘදුව පහළ වෙනවා. අන්නේ ඉන්ද්‍රිය ධර්මයන් මාර්ගයට යොමු වෙද්දී, ඉන්ද්‍රියන් බල වෙද්දී, බලවත් වෙද්දී මොකද වෙන්නේ? ඊට හිමින් තමයි ප්‍රතිපදාව වැඩෙන්නේ. අන්න දුක්ඛා පටිපදා. එතකොට එයාගේ මේ ලක්ෂණ මොකද? රාගය, ද්වේෂය, මෝහය බලවත්. දුක්ඛා පටිපදායි. දන්දා විඤ්ඤා, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඊටාම හිමින් තමයි වැඩෙන්නේ. අන්න එයාට කියනවා කවුද? දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා කියලා. තව කෙනෙක් ඉන්නවා දෙවනි කෙනා, අත්මාච විකේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාව නම් දුකයි. හැබැයි ඊට ඉක්මනින් මොකද්ද වෙන්නේ? ප්‍රතිපදාව වැඩෙනවා. ඔන්න දුක්ඛා පටිපදා වෙන්නේ හේතුව මොකද්ද? ඒත් අර මුලින් කිව්වා වගේම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එයාගේ තීව්‍රයි වැඩි. හැබැයි මොකද්ද වෙනා තියෙන්නේ? එයාගේ තස්සීමානි පංචේන්ද්‍රයන් අධිමත්තානි පාතු භවಂತಿ. අන්න එයාගේ පංචේන්ද්‍රයන් අධිමාත්‍ර වශයෙන් හට ගන්නවලු, පාතු භව වෙනවලු. සද්දින්ද්‍රයන්, විරීන්ද්‍රයන්, සතීන්ද්‍රයන්, සමාධීන්ද්‍රයන්, පඤ්චේන්ද්‍රයන්. සෝ ඊමං පංචන්නං ඉන්ද්‍රයන්ං අධිමත්තතා කිප්පං අනානන්තරියම් පාපුනාති ආසවානං කයය. අයං උච්චති වික්‍රේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. අන්න මොකද්ද දැන් පළවෙනි දෙන්න කිව්වා? හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාගෙන් පළවෙනියා ප්‍රතිපදාව දුකයි, ඒ වගේම ආශ්‍රවශය වීම ප්‍රමාදයි. ප්‍රතිපදාව දුක වෙන්නේ ඇයි? රාගය, ද්වේෂය, මෝහය තිවුරයි. පහුවෙන්න හේතුව මොකද්ද? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහ අවබෝධ වෙන්නේ අවබෝධ වීමෙන් ආශ්‍රය වෙන්නේ ප්‍රමාද වෙලා. ඊදල් කෙනාගේ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා ප්‍රතිපදාව මොකද්ද වෙන්නේ? එයාගේ දුකයි රාග ද්වේෂ මොහ එයාගේ තියුරයි. හැබැයි ඉක්මනින් අදිමත්තත අදිමාත්‍ර වශයෙන් නිතව වේගයෙන් වැඩෙනවා ආශ්‍රවශය කිරීම පිණිස අවශ්‍යම සද්ධාවිරි සති සමාධි ප්‍රඥා ටික. ඊට පස්සේ දැන් අන්තා දෙන්නෙක් ඉන්නෝනේ. ඔන්න ඊළඟට තුන්වෙනි එක්කෙනා ගැන කියනවා කතමාච වික්කවේ සුඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා. මොකද්ද මේ ප්‍රතිපදාව සුවයි, මේ හැබැයි ප්‍රතිපදාව සුවයි ප්‍රමාද වෙනවා. එයා ගැන කියනවා මොකද්ද? එයාගේ න තිබ්බ රාග ජාතිකෝ අන්න එයාගේ නෑ කියලා කියන්නේ රාගය ද්වේෂය මෝහය තීව්‍රතර නෑ. ඒ වගේම සද්දා විරිය සති සමාධි ප්‍රඥා නාබික්කනන් වේගයෙන් ඒවා මොකද්ද මේ මාර්ගයේ ආශ්‍රව ශේවීම් පිණිස අදාළ මාර්ගයේ වේගයෙන් වැඩෙන්නේ නැහැ. අන්න ඒ නිසා කියනවා ප්‍රතිපදාව සැපසහගතයි. ඒ රාග ද්වේෂ මොහ තීව්‍ර වෙලා නැහැ නේ යාට. හැබැයි සද්දා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන්නේ මාර්ගයට අනුරූපව වේගය අඩුවේ. දැන් හතරවෙනි එක අපිට හිතා ගන්න පුළුවන් නේද? හතරවෙනි ප්‍රතිපදා හතරවෙනි එකේදී කියනවා න රාග කියන්නේ එයාට නැහැ කියලා කියනවා රාගයේ ද්වේෂයේ මොහයේ තීව්‍ර වෙලා නැහැ. ඒ වගේම එයාට මොකද්ද වෙන්නේ? ඉන්ද්‍රිය ධර්ම පහ අදිමත්තතා අදිමාත්‍රික වශයෙන් එයාගේ මොකද්ද වෙන්නේ? වේගෙන් කිප්පං වේගෙන් වහා අනානන්තරියං ආනන්තරික සමාධිය පිණිස ඉතාම ඉක්මනින් උපකාර කරනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? යාගේ ප්‍රතිපදාව ඉක්මන් කියලා කියනවා. ඉතින් ඔන ඔය විදිහට ද්විතීය පටිපදා සූත්‍රයට අනුව තමයි ඔය කිව්වේ. දැන් ඒ වගේ පටිපදා සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ සූත්‍රවල වෙන වෙනම ඒකේ සඳහන් කරලා තියෙනවා. පටිපදා කියලා සූත්‍ර හතරක් තියෙනවා. මේ සූත්‍ර හතරේ අංගුත්තර නිකාය හතරේ අන්නේ කිසි ඒ සූත්‍රයේ තියෙන එක සූත්‍රයක් ආශ්‍රයෙන් තමයි ඔබතුමියට අර පොඩ්ඩක් මූලික අපිට මේ මූලික අදහසක් පැහැදිලි කරගන්න කරගැනීමක් වශයෙන් තමයි ඒ කරුණික සිහිපත් කළේ. තිරුවන් සරණයි.
ඒ කරුණ හොඳටම මතක හිටියා සාමින් වහන්සේ. ගොඩක් පින් තෙරුවන් සරණයි.
ඔව් ඒර මම විග්‍රහ කරේ එක විදියක්. මේ තව ක්‍රම ඊට පල්ලෙහා සූත්‍රවල තියෙනවා. මේ තතිය පටිපදා ඊට පස්සේ චතුත්ථ පටිපදා ඔය විදියට පටිපදා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාති පටිපදා කියන සූත්‍ර කීපයක් තියෙනවා. මේ සූත්‍ර ටිකේ තමයි තියෙන්නේ. මේක ගැන තවත් විස්තර කරන අපේ රුක්සයන්හන්සේගේ පොතක තිබුණා වගේ මට මතකයක් තියෙනවා. ඔය ප්‍රතිපදාවන් පිළිබඳව තව දුරටත් විස්තර කරලා ඒ පොත්වලත් තිබුණා. ඊළඟට සයන්හන්සේ කරපු දේශනවලත් ඒ ගැන අන්තර්ගත වෙනවා තියෙනවා.
තිරුවන් සරණයි සයන්හන්ස. මේ අර මම ඉස්සර නුනට මතක් කරන්න වෙනසල සර මේ අර ඉස්සරම කතා කරපු ප්‍රතිපදාසන සර මේ සයින්හන්සගේ අර මේ බෞද්ධ භාවනාවේ අනුපූර්ව ප්‍රතිපදාව කියන පොතේ තමයි සනස තියෙන මට මතක විදිහට.
අන්න හරිය බෞද්ධ භාවනාවේ අනුපූර්ව ප්‍රතිපදාව කියන පොතේ නේද? ඔව්. අර මේ නෑවක් එක්ක තියෙන්නේ.
එහෙමයි සනස ඒක තමයි.
ඔව්. ඒකේ තියෙන ඔය ගැන මේ මම හිතන්නේ
අර සනසගේ ඉන්ටර්නෙට් එකේ තියෙන අනිස්සනතර සනසගේ පොත් කියවන්න පුළුවන් මම හිතන්නේ. ඒක කියවන්න පුළුවන් නේ සනස.
දැන් පුළුවන් නේ. ඔව්.
ගොඩක් පින් සම්හන්ස ගොඩක් පින් මේ මහත්යටත් ගොඩක් පින්.
සනස අවසරයි. මේ සනස මට මේ පොඩි මේ කාරණා සම්බන්ධයෙන් පොඩි නිකන් මේ සනස මේ සනස දැන් මේ අර දසවස්තුක සමාධිය කියන එක සනස දැන් ඒක ඒ කියන්නේ ඒක හැම සමාජයකම තිබුණ නැහැ නේ. ඒ කියන්නේ අර බුදුවරයෙක් පහළ වෙන්න කලින් තිබු විමුක්තිගාමි සමාජය තමයි සාමාන්‍ය එක කතා කරා කියලා අපි දන්නේ සනස. එතකොට සයන් වහන්ස මේ දැන් ඒකට ඒ කියන්නේ ඒකට පදනම උනේ මොකක් සයන්හස මේ කියන්නේ මට හිතුනේ සයන්හස දැන් මේ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ඕපපාතික සත්‍යෝ ඉන්නවා කියලා ඒගොල්ලෝගේ දැක්මක් තියෙනවනේ. එතකොට ඒක නිකන් නෑ ඕපවත් සත්‍යෝ ඉන්නවා කියන එක දැක්මක් නිකන් කෙනෙකුට එහෙම පෙන්ලත් නෙවෙයි සයන්හස. ඒ කියන්නේ විශ්වාස කරන්න. එතකොට මට හිතුනේ සයන්හස ඒක නිකන් අර ඍෂිවරුන්ගේ බලපෑමකුත් එක්ක ඒ දසවස්තුක සම්මාදිට්ඨිය කියන එක එහෙම ඒ පාදකත්වයේ එක මේ පැන නැංගද කියලා අදහසකුත් කියනවා. සයන්හස අවසරයි සයන්හස මේ ඒ සම්බන්ධයෙන් සයන්හස මට පොඩ්ඩක් සයන්හස එක පැහැදිලි කරලා දෙන්න සම්මත අවසන්යි. හරි.
තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
එතෙන්දී මේ කඩෝ ගැන මහා චත්තාරීසික සූත්‍රයේ ප්‍රය කාරණා 10 ගැන මතක් කරනවා. ඒ කාලේ සමාජයේ තිබුණා
එහෙමයි
මේ ඔය සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨිය කියන අත්ති දින්න දින දෙහි විපාක තියෙනවා කියලා කතාවක් කරා. සමහර අය කියවා අත්ති ඊත්තං පූජා කරන දේවල් වල ආනිසංශ තියෙනවා අත්ති හුත්තං කියන්නේ යාග කරපු යාග කර්ම වල ප්‍රතිඵල තියෙනවා. අත්ති සුකට දුක්කට ආනං කම්මානං ඵලං විපාකෝ. ඉතින් එතකොට ඒකත් හරි වැදගත් වෙනක් මේ සුකට දුක්කට ආනං කම්මානං ඵලෝ විපාකෝ. කියන්නේ යහ සුකට කියන්නේ යහපත් දුක්කට අයහපත් කම්මානං කර්මයන්ගේ ඵලං ඵලවල විපාකෝ විපාකයන් තියෙනවා කියලා විස්තරයක් තිබුණා.
එහෙමයි.
තව තියෙනවා අත්ති අයං ලෝකෝ. මේ ලෝකයේ කියලා එකක් තියෙනවා කියන අත්ති පරලෝක පරලෝකයන් ගැන අදහසක් අත්ති මාතා මවෙක් ඇත අත්ති පිතා පියෙක් ඇත ඊළඟට ওই විදිහට කතා කරගෙන ගිහිල්ලා අත්ති සත්ත ඕපපාතික අන්න ඕපපාතික සත්‍යයේ ඉන්නවා කියන මේ අදහසක් තියෙනවා.
එහෙමයි.
ඉතින් මේ ඕපපාතික කියලා කියනවා මේ ඉබේ පහළ වෙච්ච නැත්නම් උපස පිළිසිඳ ගැනීමක් නැත උපන් සත්‍ය වගේ. හරි එහෙමත් ඒ අදහසක් තිබෙන තියෙනවා. එතකොට ඒ සත් අපි ඇත්තට ඒ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඒ දාර්ශනික සමාජයේ වෙද්දි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වගේ වෙද්දි ඇත්තටම ලෝකයේ බුද්ධි චින්තනික විප්ලවය බුද්ධියේ පුපුරා යාම චින්තනයේ ඉහළින් අවදි වූ කාලයක්. බොහෝසෙයින් දැන් බටහිර ලෝකයේදී ද්‍රව්‍ය මත පාදක වෙලා පදනම් වෙලා බුද්ධිය විසිරෙද්දී බුද්ධි ප්‍රබෝධය වෙද්දී පෙරදිග වුණේ ගුණාතුරට ආධ්‍යාත්මික වශයෙන් ගවේෂණයක්. එතකොට ආධ්‍යාත්මය අවදි කරගෙන බොහෝසෙයින් ඔය මේ මොකද ඍග්වේදයේ බ්‍රාහ්මණ සමාජයට කණිග්‍රික වෛදික යුගයේ වේද යුගයේදී ඊට පස්සේ ඍග්යජුර් සාමන් කියන ත්‍රිවේදයේ අතර වේදයේ තියෙනවා මේ පුජ්‍යල ආත්මයත් ආත්මයට අයද්දෙත් විශ්වයත් විශ්වයට අයද්දෙත් විශ්වය හා පුජ්‍යලයාත්‍ර අන්තර් ඥානය පිළිබඳව. එතකොට නොයිකුත් කුණ්ඩලිනී ආදී නොයිකුත් චක්‍ර අවදි කරගෙන ලෝකයේ සත්ව විශ්ය පිළිබඳව විශාල මේ කියන්නේ පුපුරාගිය ගතියක් මේ බුද්ධි කලම්බනයක් වෙච්ච කාලයක්. ඉතින් අර ඒ නිසා චන්දන සීපත්සලා වගේ ඒ කාලේ ඉතින් අර විමුක්තිකාමී සමාජයේදී සත්‍යෝපපාතික සත්‍යෝ ඉන්නවා කියන අදහස සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පිරිසකුත් එතකොට සාමාන්‍ය පිරිසක් නෙමෙයි විශාල දැනුමකින් යුක්ත විශාල සෙවීමකින් යුක්ත පිරිසක් තමයි ඉතින් ඉඳලා තියෙන. ඉතින් අර එහෙම බලනකොට එතකොට දැන් සාරිපුත්තු මහරහතන් වහන්සේතර යෝනි හතරක් ගැන කියනවනේ. අණ්ඩජ යෝනි ජනාබුද යෝනි ඕපපාතික අන්න එතනත් ඕපපාතික යෝනි සත්‍යය හටගන්න විදි පිළිබඳව ඉතින් මේ සමාජගත කරුණු ගොඩාක් තිබිලා තියෙනවා කියන අදහස පැහැදිලිය අපිට නේ.
එහෙමයි සනස. එහෙමයි සනස මේ එපෙන්නේ දැන් ඇත්තටම අර සනසගේ වගේ අර අපිට ඔය අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා කියන එක අපිට සාමාන්‍යයෙන් අපි එකත් එක්ක අපි ගෝචර දෙයක් අපි එකත් එක්ක ජීවත් වෙන එකක් නිසා සනස. දැන් අර ඇත්තටම ඔය පරලෝකයක් තියෙනවා උපපාතික සත්ව ඉන්නවා කියන එක දැන් අපිට ගෝචර නැති විශයක් නේ. ඒතර සනස දැන් ඇත්තටම දැන් ඒ කාලේ ඒ කියන්නේ ඒ දැන් විමුක්තිකාමී විදියට හිතනද පදනමක් වෙන්න ඇත්තෙත් ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන පදනම ඉඳගෙනනේ මට හිතෙනේ දුසන්නස. එතකොට ඒකත් නිකන් එන්න විදිහක් නැහැ සනස. ඒ කියන්නේ මට හිතෙනවා දැන් එක පැත්තකින් දැන් ඔය ඒ කියන්නේ කලින් විශ්වරුන්ට අර පුබ්බේ නිවාසම නිවාසම සත්‍ය ඥානය වගේ තියෙනවා නේ සනස. එතකොට ඒකත් එතකොට සනස මොකද ඒගොල්ලෝ අර ඒ කියන්නේ මේ සත්වයන්ගේ පෙර ඒ කියන්නේ අර මේ කර්ම විපාක දෙන විදිහ ඊට පස්සේ කුසල කුසල් වගේ බලන්න පුළුවන් නිසා ඒකත් එක්ක බලලා ඒ වගේ පදනමක් ආවද කියන වගේ අදහසක් සනස මට තියෙනවා. කොහොමද සනස?
ඔව් ඒතරදී මේ වගේ විශාල සුවිශේෂී හැකියාවන් තිබුණනේ. ඒ හැකියාවන් එක්ක මේ ඒ විශාල වූ සම්පතක වෙච්ච මහා ඥාන සමුදායක් තිබුණ ඉතින් ඒ ඇයිද ඒ විදිහට බලන්න පුළුවන්කම තිබුණනේ. එහෙනම් සමහර අය කියන ඉතිස්සෝ විද්‍යානුපත කියන්නේ ත්‍රිවිද්‍යාව කියන්නේ එයාලගේ ඔය පංචාභිඥා වගේ දේවල් ඒ සමාජය තුළ තිබුණා. ඉතින් ඒ නිසා සත්‍යයන්ගේ ඕපාදික සත්‍ය පිළිබඳව හිම බැරිමේ අතිශය හැකියාවක් ඒ කාලේ. ඉතින් අදත් කෝටි 30කට සමාසන්න පිරිසක් අදටත් මේ ඉන්දියාවේ ඉන්නවා කියලා කියනවනේ ආත්ම විමුක්තිකාමී. ඉතින් එහෙමනම් අදත් එහෙමනම් එදා
ආසරයි සයන්නම් සන්ටර් එකතු කරන්න හිතුණා බ්‍රහ්මසේර උද්ගලය හතර දෙනා ගැන කියනකොට සුඛාපටිපදා දුක්ඛාපටිපදා ඒකේ සුඛාපටිපදා පැත්තට යන්න මොකක්ද රාගදේශ මහ තීව්‍ර නෑ කියන එක සීලය හොඳට තියෙන එහෙම නැත්නම් සමාධිය ගොඩක් වඩන කෙනෙක් ඒගොල්ලන්ගේ ඒවා අච්චර තීව්‍ර නෑනේ ඊයට මාර්ගය අනිත් අයට වඩා සුඛයක් තියනවා කියලා හිතනවා. ඒකේ අනිත් සාමාන්‍ය කෙනෙක් එක්තර සීලයක්වත් නැත්නම් සමාධියක් නැත්නම් එයාට බොහොම අපහසුයෙන් තමයි මාර්ගය වඩන්නේ. ඒක දුක් සහිත වෙනවා. උදාහරණයක් විදිහට සමාධි ධ්‍යාන බලවත් කෙනෙකුට ලෙඩ රෝගයක් ආවත් ඒක යටපත් කරගෙන ඒ වැඩිීමේ හැකියාව තියෙනවා. ඒක මහා දුකක් වෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට වගේ ඒවා ටිකක් දරා ගැනීම අපහසුයි. සමාධිය බලවත් නැත්නම් නැත්නම් සීලය බලවත් නැත්නම් එතකොට ඒ වගේ බාධකයක් එනකොට එහෙන අපහසුයි වගේ කියලා නසයින් නැහැ. දුක දුක්ඛ පැත්ත අනිද්දකනම් මං හිතන්නේ ඔය දෙකේ කොයි පැත්තේ හිටියත් අවබෝධ වෙන්න නම් ඒක සෝවන් වුණත් රහත් වෙන්න කොටසකට එහෙන කාලයක් ගත වෙනවා. කොටසකට බොහොම ඉක්මනට වෙන්න පුළුවන්. ඔතන කිප්පා විඥාද දන්දා විඥාද කියන එක මේ පැත්තෙන් වර්ග වෙනවා වගේද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ අවසර.
අනේ සර්. ඔව් අපි සර් කියන්නේ ඒ වගේ පැති කීපයක් විවර කරා. දැන් ඒකෙදි අර අපි ගත්ත සූත්‍රයත් එක්කම ගත්ත තවත් සමහර වෙලාවට පෙන්නුනේ දුක්ඛ පටිපදා දන්ද විඤ්ඤාය කෙනෙක් ගැන කියන කොටත් කියනවා ඉද වික්කේ වික්කු ඔන්න කියන්නේ දුක්ඛ ප්‍රතිපදාව ගැන කතා කරනවා. මේ කතමාච භික්ඛේ දුක්ඛ ප්‍රතිපදා දන්දාබින්න ප්‍රතිපදාව දුකයි අවබෝධයට වේගය අඩුයි. ඉද භික්ඛවේ භික්ඛු අසුභානුපස්සී කායේ විහෙරති. ඔන්න අසුභය අනුව දකිමින් කය කෙරෙහි විහෙරති වාසය කරනවා. කෙනෙක් ආහාරේ පටික්කුල සංඤී සංඤී ආහාරේ පටික්කුල සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඤී සියලු ලෝකයේ කෙරෙහි අනබිරත නොඇල්මේ සංඥාව සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සී තවත් වෙන සියලු සකස් වීම පිළිබඳ අනිත්‍ය අනුව දකිමින් ඉන්න මරණ සංඥා කෝපන විමස අජත්තං සුප්පටිතා හොති. මරණ සංඥා දැන් මේ කියපුව ඔක්කොම ටිකක් ගොරෝසු ගතියක් නේ තියෙන්නේ. සෝ ඉමානි පංචසේක බලාන ඉපරිස්සයි විහෙරති. හැබැයි යාට සද්දා බල හිරි බල ඔත්තප්ප බල විරිය බල පඤ්ඤා බල අන්නේවත් තියෙනවා. තස්සිමානි පංචේන්ද්‍රයන් මුදෝනි පාතුබානි මෘදු වශයෙන් තමයි පිහිටන්නේ යාට. යාට මෘදු ටිකයි මෘදු කියන්නේ පොඩ් කියන්නේ සද්දින්ද්‍රිය විරින්ද්‍රිය සතින්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ච ඉන්ද්‍රිය සෝ ඉමං පංචන්නං ඉන්ද්‍රියන මුදුත්ත දණ්ඩං අනානතරියම් පාපුනාති ආසවානං කයය අයං උච්චති දුකේ දුක්ඛා පටිපද. අන දැන් අර තවත් එක විදිහකට විස්තර කරනවා ප්‍රතිපදාව දුකයි යාට තියෙන අසුභානුපස්සනාව ආහාරි පටික්කූලේ සබ්බ ලෝකේ අනබිරත සංඥාව සියලු සංස්කාරයන් කෙරෙහි අනිච්ඡානුපස්සනාව මරණ සංඥාව. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් මුදුයි අඩුයි. ඉතින් ආශ්‍රය කර මේ කරන්න අමාරුයි කියලා කියනවා. ඉතින් ඔය වගේ තමයි මේ දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. අර වගේම ප්‍රතිපදාව අමාරු කියන්නේ ආහාරේ පටික්කුල සංඥාව, සබ්බ ලෝකී අනිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිත්‍යං පස්සී මරණ සංඥා. ඒකට ප්‍රතිපදාව දුකයි. හැබැයි සද්දා විරිය අර ඒ සද්දා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. ඒ වගේම පංච ඉන්ද්‍රිය සද්දින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චින්ද්‍රිය අන්න ඒවා මොකද්ද? අදිමත්තානි පාතු භවන්. අනාදිමාත්‍ර වශයෙන්ම පහළ වෙන. ඉන්ද්‍රියාණං අදිමත්තතා කිප්පං ආනන්තරියං පාපුණා. ආසවානං කාය අයං උච්චිත වික්‍රේ දුක්ඛ පටිපදා. අනේ ප්‍රතිපදාව මොකද්ද? දුක්ඛ පටිපදා. හැබැයි ඉක්මනින් මේ අවබෝධය කරා යනවා. කතමාච වික්‍රේ සුඛ පටිපදා දණ්ඩා විඤ්ඤ. ඔන්න කියන්නේ ඒකෙම දැන් අර කිව්වනේ ආහාර පටික්කෝලය ඒ වගේ මේකේ ප්‍රතිපදාව සැපයි. ඉද වික්‍රේ වික්‍රෝ විච්චේ කාමේ විච්ච කුසලේ ධම්මේ සවිතක්කන්ත විචාර විවිකජං පීති සුඛම් පටමජ්ජාන. ප්‍රථම ධානය යාට තියෙනවා. දැස දෙවන ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. යාට ධාන තියෙනවා. මොකද කරන්නේ? දැන් යාට දැන් ප්‍රතිපදාව සුඛයි, සැපයි. ප්‍රතිපදාව සැපයි. හැබැයි සද්දා අර බල ධර්ම, ඉන්ද්‍රිය ධර්ම මුදුයි. බොහොම හිමීට තමයි වැඩෙන්නේ. අන්න එහෙමත් තියෙනවා. එයාගේ ප්‍රතිපදාව සැපයි ධ්‍යාන පැත්තත් එක යන්නේ. ඒ වගේම මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මුර්ධයි කියලා කියනවා. අර සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාව සැපයි එක්තා ඉක්මනින් අවබෝධත් වෙනවා. අන්න එතකොට අර ධ්‍යාන හතර හතරෙන් යුක්තයි. එතකොට සුඛ ප්‍රතිපදා ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් අදිමත්තතා කිප්පං අර අදිමාත්‍රික වශයෙන් කිප්පං ඉතයි ඉක්මනින් ඇති වෙනවා කියන අධික භාවකින් යුක්තයි කිප්පා ඉක්මනින් ඇති වෙනවා. අර එහෙමත් එක මේ එක විග්‍රහයක තියෙනවා අර ඒ වගේ. ඉතින් අර ඒ යන මේක ප්‍රතිපදාව කෙනෙක් අපි අර ගන්න ඕන කාරණේ තමයි මේ කෙනෙක් මේක වඩනවා කියන එක නෙවෙයි ප්‍රතිපදාව. ප්‍රතිපදාව කරගෙන යද්දී විවිධත් කියන්නේ විවිධ ස්වභාවය ගැන තමයි මෙතනදී මේ පැහැදිලි කරගෙන යන්නේ. ඉතින් අපි අර සර් මතක් කළා වගේ එතෙන්දී අර ප්‍රතිපදාවේ ගමන් කරද්දී සුඛ සුඛ බවත් ප්‍රතිපදාවේ සතු බවත් දුක් බවත් ඒ වගේම අවබෝධයේ වහා ඉක්මනින් වෙනවා ප්‍රමාද වී කල්ගත වී වෙනවා කියන කාරණාවත් අර ඊට අනුරූප වෙනස් වීමකට ලක් වෙනවා. තෙරුවන් සරණයි.
අසරයි එතනාරයි ඉස්සෙල්ලා කලින් කතා වුණ ධම්ම උග්‍රහිත කික්කිට කියන එකත් දැන් හරි දැන් සඳහන් වුණා. සන්දා විඤ්ඤා කික්කා විඤ්ඤා සන්දා විඤ්ඤා කියන්නේ ගොඩක් හිමි අවබෝධ වෙන්නේ කියන්නේ කල්ගත වෙන්නේ. කික්කා විඤ්ඤා වලට ඔය උදාහරණ එහෙම මං හිතන්නේ තියෙනවා දාහිය පාරුචි වගේ. හරි ක්ෂණිකව අවබෝධ කර දහම අවබෝධෙන් විමසන ගතිය තිබුණා ඉවවගේ ඒ ප්‍රතිපදාව දන්දා විඥාණං ඒක කරක් වෙන්න හේතු යෙදෙනවනි ඉක්මනින් අවබෝධ වීමට වඩා ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ අන දහම් කරුණු එක්කම සිත විසිරෙනවා. ඒ සමහර විට හැම පරියායම විමසන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වරදකුත් නැහැනේ. ඒක විමසන එකක් විමසනකොට ඒක විමසන අපි මං හිතන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ කරන්න වෙලා තියෙනවා. ඒකට අපිට ගැළපෙන පරියාය සමහර විට පෙන්නලා දෙන්න අර බුදු කෙනෙක් වගේ නැහැනේ අද. ඔක ඒ වයිටි ධම්මම තමයි. ඒක සුපේට වඩා දැක්මත් එක්ක විමසනවා වෙන්නත් පුළුවන්. අපි අහලා තිබුණාට ඒක කෘත්‍යණං ඊතර වෙනවා කියලා ඊතර නොවෙන්නේ යම් කිසි හේතු නිසා තෙන්දීර ධර්ම එකම ඊත සමාදි වෙනවා නෙමෙයි විසිරෙනක් කතියට යනවා. හැබැයි විමසන්නේ ධර්මමයි. වෙන දේවල් ගැන හිතනවත් නෙවෙයි. අන්නේ එකත් එක්ක යදන ගතියක්ද කියලා හිතනවා සෝන්. අවසරයි
සර් සමානෙන්න පොඩ්ඩක් සර්. මේ සර් එතන එහෙමනම් දෙවෙනි හිතකින් වගේ යනවා කියන එකද සර්?
නෑ දැන්
විචාරකයකින් මතක් කරලා දෙන්න ඕනේ කියන එකද? ඒ කියන්නේ දෙවෙනි හිතකින් යනවා වගේද? දැන් ඒක හිත තියද්දි මෙතන දකින්නේ නැහැ. එයා දන්නවා. නමුත් දෙවෙනි හිතකින් යන්නේ වගේද සර්? එතන අදහස්
ඔය එතන අපේ සර් මේ පොඩ්ඩක් සංවාද කරන්නම්. මේ එතන දැන් ඔය ධම්ම උද්දච්චය ගැන අහපු නිසා ඔය අරහත්තප්පති සූත්‍රය අරහත්තප්පති කියන සූත්‍රයක් තියෙන්නේ. ඒ අරහත්තප්පති කියන සූත්‍රය කියන්නේ පුනච්ච පරං ආවුසෝ භික්ඛුනෝ ධම්මුද්දච්ච විග්ගහිතං මානං හෝති. එතකොට මේ නැවතද අනිකක් කියමි. මේ මෙතෙන්දී ඇත්තම සූත්‍රේ පටන් ගන්නෙ මේකත් එක්කම ගත්තට පස්සේ ඒකන් සමයන් ආයස්මා ආනන්දෝ කෝසම්බියන් ඉරති ගෝසිතාරාමේ. ආනන්ද සාමිනාසේ ගෝසිතාරාමේ වැඩ ඉඳලා තියෙනවා. తత్రකෝ ආයස්මා ආනන්දෝ භික්ඛෝ ආමන්තේසි. අන්න ඒ වෙලාවේ ආනන්ද සාමිනාසේ භික්ෂුන් වහන්සේලා අමතන භික්ෂුන් වහන්සේලාට තමයි මේ සිහිපත් කරන්න. මෙතෙන්දි කියන්නේ යෝහි කෝචේ ආවසෝ භික්ඛෝවා භික්ඛුණීවා මම සන්තිකේ අරහත්තප්පත්තෙන් ව්‍යාකරෝති. මේ කවුරු හරි ඇවැත්නි යම් කිසි මහණෙක් වේවා හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි භික්ෂුණියක් වේවයි මා කෙරෙහි අරහත්ව ප්‍රාප්තිය පවසාද? කියන්නේ අරහත්ත්වයට පත් වෙච්ච විදිය කියනවනම්. එහෙනම් මේ අරහත්ත්වයට පත් වෙන විදිය මේ කතා කරන්නේ ධර්මයට යොමු වීමවත් එහෙම නෙවෙයි, අරහත්ත්වයට පත් වෙන විදිය ව්‍යාකරෝති කියයි නම්. සෝ සබ්බසෝ සබ්බෝසෝ චතුරි මග්ගේ ඔන්න මොකද කියන්නේ, ඒ හැම සතර මගින ඕන් අතරින් මාර්ග හතරක් තියෙනවා. ඕ එින් අතරින් එකක් ඒ තේසංව අඤ්‍යතරේන කතමෙහි චතුරි. ඔන්න දැන් මේ විදි හතරක් මේ භාවිත කරන්නේ. විදි හතරක් තියෙනවා. ඒතෙන් මේ විදි හතර කියන්නේ අරහත්ත්වයටපත් වෙන්න විදි හතරක් තියෙනවා. ඒක සමහර අය මේ විදි හතරම භාවිත කරන්න පුළුවන්. හෝ එකක් හෝ කීපයක් භාවිත කරන්න පුළුවන්. ඉදාවසෝ භික්ඛු සමත පුබ්බංගමං විපස්සනං භාවේති. මේ ශාසනයේ භික්ෂුව. එතකොට මේ කතා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැවිදිලා මාර්ගය වඩන භික්ෂුව. සමත පුබ්බංගමං විපස්සනං භාවේති. සමතේ පූර්වාංගම කරලා විදර්ශනා වඩනවා. තස්ස සමත පුබ්බංගමං විපස්සනං භාවේතෝ මග්ගං සංජායති. අන්න එයාට සමත පූර්වාංගම විදර්ශනාව වඩද්දී මාර්ගය සංජායති, මග උපදිනවා. දැන් ඒතර මේ මග උපදින්න යොමු වෙන විදි හතරක් නේ කියන්නේ. ඉද වික්කේ වික්ක සමත පුබ්බංගම විපස්සනම් භාවේති. තස්ස සමත පුබ්බංගම විපස්සනම් භාවේතෝ. සමතේ මුල් කරගෙන විදර්ශනාව වඩද්දී මග්ගෝ සංජායති, භාවේතෝ මග සංජායති හට ගන්නවා. සෝතං මග්ගං ආසේවේති භාවේති බහුලීකරෝති. එතකොට සමතේ මුල් කරගෙන විදර්ශනාව වඩද්දී එතම ඒ මාර්ගය ආසේවේති ඇසුරු කරද්දී භාවේති වඩද්දී බහුලීකරෝති. තස්ස මග්ගං තං මග්ගං ආසේවේතෝ භාවේතෝ බහුලීකරෝතෝ සංයෝජනා පහියන්ති. එතකොට යන්නේගේ සංයෝජන ප්‍රහීන වෙනලු අනුසය. ඒ කියන්නේ හටගේ කෙලෙස් හට ගැනීම ඉද ව්‍යන්ති හොන්ති. ව්‍යන්ති හොන්ති කියලා කියන්නේ ඉවත් වෙනවා, තුරු වෙනවා කියන වගේ අදහසක්. ව්‍යන්ති කියලා පාවිච්චි කරනවනේ අවසානයේ, නැත්නම් කෙලවර වෙනවා කියලා කියනෝනේ. ඉඩක් නැති වෙන ඔන්න ඒක එක ක්‍රමයක්. පුනච්ච පරං, ඒ කියන්නේ පුනච්ච පරං කියලා කියන්නේ ඒකෙන් වෙන්නේ නැත්නම් තවත් ක්‍රමයක් මේ. තවත් කියන්නේ පුනච්ච පරං ආවසෝ භික්ඛු විපස්සනා පුබ්බංගමං සමතං භාවේති. විදර්ශනා පූර්වාංගම කරලා සමතේ වඩනවා. තස්ස විපස්සනා පුබ්බංගමං සමතං භාවයතෝ. අන්න ඔහුට විදර්ශනා පූර්වාංගම කරලා සමතේ වඩද්දී මග්ගෝ සංජායති, මාර්ගය සංජායති කියන්නේ වෙයි, සංජායති හට ගන්නවා, මග උපදිනවා කියලා කියනවනේ. මග උපදිනවා කියලා කියනවා. සෝතං මග්ගං ආසේවිති භාවිති භවති. ඔහු ඒ මාර්ගය ඇසුරු කරනවා, වඩනවා, බහුල වශයෙන් කරනවා. තං මග්ගං ආසේවේතෝ භාවිතෝ බහුලීකරෝතෝ සංයෝජනා පහේ. අන්න එතකොට එයා ඒක ඒ මාර්ගය භාවිත කරද්දී සංයෝජන දුරු වෙනවා, අනුසය හට ගැනීමේ හැකියාව කෙලස් ව්‍යන්ති හොති දුරු වෙනවා කියලා. ඊට පස්සේ පුනච්ච පරං ආවසෝ උන නැවතද අනිකක් කියමි. එවැත්ති බික්කු සමත විපස්සනා යුගනත්තම් භාවේති. අන්නේ සමත විදර්ශනා යුගනද්ද වශයෙන් කරන ඒත් මග උපදිනවා. මොකද්ද මේ ඒ විදියට සිද්ධ වෙනවා කියලා කියනවා. අන්න ඊට පස්සේ අපේ මේ අද අහපු ප්‍රශ්නයත් එක්ක, එතුමිය අහපු ප්‍රශ්නයත් එක්ක අදාළ කාරණේ තමයි පුනච්ච පරං ආවසු නැවතද මහණෙනි. දැන් මේ කතා කරන මොකද අරහත්ත්වයට පත්වෙච්ච ක්‍රම මාර්ග හතරකින් හතරවෙනි මාර්ගෙදී ක්‍රම හතරක් තියෙනවා. එයින් එකක් පුනච්ච පරං ආවසු භික්ඛුනෝ නැවතද අනිකක් කියෙම් ඇවැත් ආවසු ඇවැත් භික්ඛුනෝ භික්ෂුව. මේ භික්ෂුවට තමයි කියන්නේ ධම්ම උද්දච්ච විග්ගහිතං මානං හෝති. අන්න ධම්ම උද්දච්ච විග්ගහිතං. ධම්ම කියන්නේ ධර්මතාවය. ඒකට සුතේනේ එහෙව දෙයක් නෙවෙයි. විග්ගහිතං මානං හෝති. මානං කියනකොට මැනීමකින් යුක්තව හෝති වෙයි. සෝ ආසෝ සමයෝ යන්තං චිත්තං අජ්ජත්තං යෝ සම්චිත්තති. අන්න එතකොට සෝ ආසෝ වෙත්නි ඔහු සමයෝ සමයෝ කියලා කියන්නේ කාලයේදී. යන්තම් කියන්නේ කාලයේ අනුව යමින්. ඒ කියන්නේ යමින් කියන යන්ත කියන කාලයට අනුව යමින් සමයෝ යමින් චිත්තං අජ්ජත්තං යේව අනහිත ආධ්‍යාත්මේම සම්තිත්තති. බාහිරට විසිරෙන්නේ නැහැ යාදී. සම්තිත්තති. සම්නිසීදති. මනාව පිරිනො. ඒකෝදී හෝති සමාධියති. ඒකෝදී හෝති කියන්නේ එකගෙන සමාධියට සමානයි. තස්ස මග්ගෝ සංජායති. එයාට ඒ මාර්ගය හට ගන්නවා. සෝ තං මග්ගං ආසේවිති. ඔහු ඒ මාර්ගය ඇසුරු කරනවා. භාවීති බහුලීකරෝති. තස්ස තං මග්ගං ආසේවිතෝ භාවීතෝ බහුලීකරෝතෝ සංයෝජනා පහියන්ති. එහෙම කරද්දී සංයෝජන ප්‍රහීන වෙන අනුසයා ව්‍යාහන්ති. ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. නොය ක්‍රම ටිකින් තමයි අරහත්ය ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්න තියෙන්නේ කියලා කියනවා. දැන් එතෙන්දී අර ආපහු මං කියපු එකම කියන්නම්. පාලියෙන් තියෙන එක පුනච්ච පරං ආවසෝ වික්‍රෝ ධම්මුද්දච්ච විග්ගහිතං මානං හෝති. මේ අන්න එතෙන්දී එවැනි භික්ෂුවාට මොකද්ද ඇති වෙනු? ධම්මුද්දච්ච ධර්මතාවය නිසා විසිරිච්ච බවින් ගත් බව මානං මැනීමක් තියෙනවා. සෝ ආවසෝ සමයෝ යන්තං චිත්තං අජ්ජත්තං යෝ සම්තිතති. අර එයාගේ හිතන ගතියත් එක මොකද? අධ්‍යාත්මයේම හිත පිහිටල සම්නිසීදති. මනාව හිඳි කියලගෙන සංසුන් වෙනවා. සංසිඳිලා තියෙන්නේ අද. එතන මම අර කලින් කිව්වේ විසිරෙනවා වගේ කතාවක් නෙමෙයි. මෙතනදී හැබැයි මෙතනදී සූත්‍රයත් එක මම බලද්දී ඒකේ අදහස ටිකක් වෙනස් වෙනවා වගේ. ආධ්‍යාත්මයෙහිම සම්තිත්‍තති. මනාව පිහිටන සම්නිසීදති. සංසිඳන ඒකෝදී හෝති සමාධියති. එකඟ වෙනව සමාධියන තස්ස මග්ගෝ සංජායති. අන්න එතෙන්දී මොකද එන්නේ? මග්ග මාර්ගයේ උපදිනව සෝ තං මග්ගං ආසේති. අන්න ඒ මාර්ගය ඔහු ඇසුරු කරනවා. භාවීති වඩනවා. බහුලී කරෝති බොහෝසෙන් කරනවා. තස්ස තං මග්ගං ආසේවේතෝ භාවයතෝ බහුලී කරෝතෝ සංයෝජන පහියන්ති අනුසය ව්‍යන්ති හෝති. අර ඒ විදිහට සිද්ධ වෙනවා කියලා සිහිපත් කරන්න සිහිපත් කරලා තියෙනවා. ඉතින් අර ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් කියලා හිතෙනවා සර්.
එහෙමයි. ඒකේ මම සිහිපත් කරන්න රාජ්‍ය ප්‍රසංස්කෘතික කතාව කරන්නේ තේසයි බංග සූත්‍රයේ මේක සංඥාන්තේ ටිකක් පැහැදිලි කරනවා. ඒක අජ්ජත් සංතික්කේදී ඒ ධම්මගහිත විකිට සපාවේ තනත් පිට දිස්තිරෙන්න පුළුවන් අජ්ජත් දැන් බහිද්ද විකිට නෙමෙයි අජ්ජත්. ඒ විසිරීමක් එතකොට ඒ මට වැටහිලා තියෙන්නේ නිකන් ඒ අදහස. අර දහම විමස විමස ඉන්නකොට කොයිලා හරි දහම අවබෝධ වෙනවා වගේ.
එයාගේ විමසීමක් තියෙනවනේ නේද සර්? ඒ විමසීමත් එක්කම ඒ විමසීමත් එක්කම ආධ්‍යාත්මික පිහිටීම.
ඔව්. දැන් විමසීම කියන්නේම ආයි හිත විසිරීමක් නේ. මාර්ග කුතියේදී තමයි ඔක්ක හරියටම ඈතර වෙන පැත්තට යන්නේ. ඒ ඉමස්ීම කියනකොට අර මයින්සෙල්ලා සඳා කියන එකටත් දැන් එකයි. අතුවත් කෙනෙකුට ඒක ගොඩාක් විනස්සන්න වෙන්න පුළුවන්. කාලයක් යනවා වෙන්න පුළුවන්. කෙනෙකුට ඉක්මනින් ඒක අවබෝධ වෙනවා වෙන්න පුළුවන්. ඒ අර උදාහරණයක් ගත්තොත් මේකේ එක එක මත තියෙනවා දැන් අර දැන් වහන්සේ ටීවී එකේ රහත්භාවය ලැබීම කියන පැත්තෙන් ගත්තොත් දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ උදාහරණේ ගත්තොත් ඒක දැන් ඒක විදිහට එක එක මත එක එක්කෙනාගේ මත තියෙනවනේ රහත්ුනේ මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මට හිතෙනවා උන්වහන්සේ ඔක්කොම දහම දැනගෙන හිටියා හින්දා ඒ හැම පැත්තෙන්ම උත්සාහ කරන්නේ. දැන් සෝවන් වුණ කෙනෙක් හින්දා අපිට කියන්න බැහැනේ දැක්මක් නැතුව විමසුවා කියලා. රහත් වෙන්න දැඩි උත්සාහයක් තිබුණා. එතකොට ඒ විමසීම් තුළම විසිරෙනවා මිසක් අර උඟවීම පැත්තට යමු වුණේ නැහැ. නැහැ පැහැදිලිවම හැම එකම දැනගෙන හිටියා හින්දා හැම පැත්තෙම විමසන්න ඇති නේද? පුදුමාකාර උත්සාහයක්. මම කරුණක් එක්කම විමසලා බලන්න ඇති කියලා මම ඒ මගේ අදහස. කියන ගන්නේ නෙවෙයි. එතකොට අන්න ඒ දැන් විමසන්නේ දහම්. අපි ඒක සුඛයක් විමසනවාම නෙවෙයි. සෝවාන් කෙනෙක් දැක්ම තියෙනවා සම්මාදිට්ඨිය තියෙනවා. හැබැයි විමසීම එක්ක විකිට පැත්ත ධම්ම උද්දච්ච විකිට ඒවම උදව් වෙන්න පුළුවන්. ඕක නෝ කියන කතාව තමයි මං හිතන්නේ. ඊ විමසීම තමයි උදව් වෙන්නේ අන්තිමට. අර ධම්ම විචිත්තෙනුත් මාර්ගයට වැටෙන්න පුළුවන් කියන්නේ. ඒක කොයි වෙලාවෙ වෙනවද කියන එක, ඉක්මනට වෙනවද, හිම වෙනවද කියන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අර විචිත්ත භාවය කොහොම හරි අයින් වෙලා එකඟ වීමකට එන්න වෙනවනේ. ඒක කොයි වෙලාවෙ වෙයිද කියන එක අර ප්‍රඥාව වැඩි වීම නැත්නම් අවබෝධය එක සිදුවෙන දෙයක්. ඒ වගේ කියලා පිටන අවසරයි තිරංස.
හොඳයි තිරංස. නෑ මේ මට හිතුණා මේ ඒ ගැන දැන් ලොකු සයින්ස් බෝධුරට මේ සයින්ස් අපි වැඩින ස්ථානෙටත් නැගදී මේ වැඩම කරවන අදහසක් තියෙනවා වඩිනවා. එතකොට මේ එතනදිත් විමසීමක් කරන්න මේ ප්‍රශ්නය මතුවෙච්ච නිසා එතකොට අපිට තව බොහෝ දුරට රෙකෝඩින් එකක් හැටියටත් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒකත් එක්ක මේ අදහසක් ගන්න පුළුවන් වෙයි.
අනේ ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රශ්න ලොකු ස්වාමීන් වහන්සේට යොමු කරලා ඒකේ පැහැදිලි කිරීම එවනවා නම් ගොඩක් පින් ස්වාමීන් වහන්ස. මට දැනට තියෙන තත්ත්වය අනුව ස්වාමීන් වහන්සලා බහැ දකින්න මේ අපහසුතාවයක් තියෙනවා. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න යොමු කරන්නවා නම් ගොඩක් පින්.
මම හිතනවා ඒක ගොඩක් ප්‍රායෝගික වෙයි කියලා. මේ මොකද ඔය කතා කරන්නේ මේ තාම මේ ඉහළ පරාසයන්නේ ප්‍රතිපදාවට අදාළව කතා කරන තැනක් එක්ක වගේනේ. ඉතින් අර ඒ නිසා මේ මම හිතනවා මේ සංඥාන්සේ නම්බෝදවසකින් බොහෝ දුරට මේ වඩිනවා කියන සිහිපත් කරලා තියෙන නිසා සංඥාන්සේගෙන් ඉගෙන මේ අහලා එතකොට බොහෝ දුරට රෙකෝඩින් වෙනත් නිසා එහෙම රෙකෝඩින් එකක් රෙකෝඩ් කරත් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකක් දානවනේ. එහෙම ගත්තොත් හොඳයි.